ಗೌರವ ಶ್ರೀನೇಶನ್.
சபைக்கு தலைமை தாங்குகின்ற
10 நிமிடமா
கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய நிலையில் ஜனாதிபதி அவர்களின் கொள்கை விளக்க உரை தொடர்பான எங்களுடைய பார்வை, எங்களுடைய விமர்சனம் என்பவற்றை இந்த 10 நிமிடத்திற்குள் சொல்லி முடிக்க வேண்டிய நிலையில் இருக்கின்றேன். அந்த வகையில் ஜனாதிபதி அவர்கள் ஆட்சிக்கு வந்த பின்னர் இரண்டு கொள்கை விளக்க உரைகளை நிகழ்த்தியிருக்கின்றார். முதலாவது கொள்கை விளக்க உரையோடு தற்போது இருக்கின்ற கொள்கை விளக்க உரையை ஒப்பிட்டு பார்க்கின்ற போது தமிழ் மக்கள் நம்பிக்கை இழந்தவர்களாக காணப்படுகின்றார்கள். சிறுபான்மை மக்களும் நம்பிக்கை இழந்திருக்கின்றார்கள். குறிப்பாக சொல்லப்போனால், இலங்கை ஒரு பல்லின சமூகங்களை கொண்ட ஒரு நாடு. இந்த பல்லின சமூகங்களை கொண்ட நாட்டினை ஆளக்கூடிய ஆளுமை, தலைமைத்துவம் இந்த நாட்டில் உள்ள தலைவர்களுக்கு இருக்கின்றதா என்பதை பற்றி நாங்கள் கேள்வி கேட்க வேண்டிய நிலையில் இருக்கின்றோம். ஜே.ஆர். ஜெயவர்தன் அவர்கள் ஜனாதிபதியாக இருந்திருக்கின்றார். பிரேமதாஸ் அவர்கள் ஜனாதிபதியாக இருந்திருக்கின்றார். சந்திரிகா பண்டாரநாயக்கா குமாரதுங்க அவர்கள் ஜனாதிபதியாக இருந்திருக்கின்றார். மஹிந்த ராஜபக்ஷ அவர்கள் ஜனாதிபதியாக இருந்திருக்கின்றார். தற்போது மைத்ரிபால சிறிசேன அவர்கள் ஜனாதிபதியாக இருந்து கொண்டிருக்கின்றார்கள். இவர்களது தலைமைத்துவம், ஆளுமை என்பவற்றை நாங்கள் அலசி ஆராய்ந்து பார்க்கின்ற போது 74% மக்களின் வாக்கு வங்கியில் தங்கியிருப்பதா, அல்லது இந்த நாட்டில் புறையோடி போயிருக்கின்ற இனப்பிரச்சினையை தீர்த்து பல்லின மக்களை ஆளக்கூடிய அருகதையுள்ள ஆளுமையுள்ள ஒரு தலைவர்களாக இருப்பதா என்பதை பற்றி பார்க்கின்ற போது, ஏனைய தலைவர்கள் ஏதோ சில விடயங்களில் ஏதோ செய்ததாக அந்தந்த கட்சியைச் சேர்ந்தவர்கள், அந்தந்த கட்சியின் ஆதரவாளர்கள் குறிப்பிட்டாலும் கூட, புறையோடி போயிருக்கின்ற இந்த தேசிய இனப்பிரச்சினையை தீர்க்கின்ற விடயத்தில் ஆளுமையற்ற தலைவர்களாகத்தான் கடந்த கால தலைவர்கள் இருந்திருக்கின்றார்கள் என்பது மறுக்க முடியாத, மறைக்க முடியாத உண்மை. புறையோடி போயிருக்கின்ற இனப்பிரச்சினையை தீர்ப்பதன் மூலமாக இந்த நாட்டில் சாந்தி சமாதானம் ஏற்படுத்தக்கூடிய விதத்திலும், சகல மக்களும் சமத்துவமாக சம உரிமையோடு வாழக்கூடிய நிலையிலும் அவர்கள் செய்திருந்தால், அவர்களை பல்லின மக்களை ஆளக்கூடிய ஆளுமையுள்ள தலைவர்களாக நாங்கள் கருதி இருக்க முடியும். சிங்கப்பூரை ஆட்சி செய்த லீ குவான் யூ அவர்கள் பல்லின மக்களை ஆளக்கூடிய ஒரு தகுதியுள்ள, ஆளுமையுள்ள தலைவராக இருந்திருக்கின்றார். யூகோஸ்லாவியாவை ஆட்சி செய்த மார்ஷல் டிட்டோ அவர்கள் ஆளுமையுள்ள தலைவராக இருந்து சகல இன மக்களையும் அரவணைத்து ஆட்சி செய்திருக்கின்றார். இந்தியாவை ஆட்சி செய்த ஜவஹர்லால் நேரு அவர்களும் பல்லின பன்மத மக்களை இணைத்து ஆளுமை செய்யக்கூடிய, ஆளக்கூடிய தகுதியை பெற்றிருக்கின்றார்கள். ஆனால் எமது நாட்டில் உள்ள தலைவர்களை எடுத்து பார்க்கின்ற போது, அவர்கள் 74% வாக்கு வங்கியை தக்க வைத்துக் கொள்ள வேண்டும், அந்த வாக்கு வங்கி வற்றிவிடக்கூடாது என்பதில் தான் அவர்கள் அக்கறை கொண்டவர்களாக இருக்கின்றார்கள். அந்த அடிப்படையில் முற்போக்கான சிந்தனையுள்ள சிங்கள தலைவர்களும் இருக்கத்தான் செய்கின்றார்கள். ஆனால் அவர்கள் தங்களுடைய நியாயமான கருத்தோடு, நீதியான பார்வையோடு செல்லுகின்ற போது அவர்கள் புறக்கணிக்கப்பட்டு விடுகின்றார்கள். தற்போது எனக்கு முன்பு உரையாற்றிய டாக்டர் ஜெயம்பதி விக்ரமரட்ன அவர்கள் ஒரு முற்போக்கான சிந்தனையின் அடிப்படையில் புறையோடி போயிருக்கின்ற இனப்பிரச்சினையை தீர்க்க வேண்டும் என்பதற்காக கடினமாக உழைத்துக் கொண்டிருக்கின்றார். அதன் விளைவாக சில முன்னேற்றங்களையும் கண்டிருந்தாலும் கூட, எங்களுடைய ஜனாதிபதி அவர்கள் தன்னுடைய பதவிக்காலத்தில் 3 முடித்திருக்கின்றார். இன்னும் 2 தான் இருக்கப் போகின்றது. இந்த 2 இருக்கப் போகின்ற காலத்தில் எதை செய்ய போகின்றார், அல்லது பழைய தலைவர்களைப் போன்று பல்லின மக்களை ஆளக்கூடிய ஒரு யோக்கியதை, அல்லது ஆளுமையுள்ள தலைவராக அவர் இருக்கப் போகின்றாரா என்ற கேள்வி எழுகின்றது. உண்மையில் வடக்கு கிழக்கில் உள்ள மக்கள் கடந்த கால கொடுமையான ஆட்சியை அனுபவித்த பின்னர், இந்த நாட்டில் ஒரே நாட்டின் கீழ் தேசிய இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும், ஒரு முறையான அதிகாரப் பகிர்வு மூலமாக சகல மக்களோடும் இணைந்து ஒரு மகிழ்ச்சிகரமாக வாழ வேண்டும் என்ற அடிப்படையில் வாக்களித்திருந்தார்கள். இந்த வடக்கு கிழக்கு பகுதியில் 75% அதிகமான வாக்குகள் கூட இந்த ஜனாதிபதிக்கு அளிக்கப்பட்டிருந்தது. அதேபோன்றுதான் கடந்த காலத்தில் சமாதான தேவதையாக பவனி வந்த சந்திரிகா பண்டாரநாயக்கா குமாரதுங்க அவர்களுக்கும் கூட இலங்கையின் வரலாற்றில் 62.28% வாக்குகளை பெற்றதோடு, வடக்கு கிழக்கு மாகாணங்களில் அதிகளவான 85-90% வாக்குகளை கூட பெற்றிருந்தார். தேசிய இனப்பிரச்சினையை தீர்த்து ஒரு ஆளுமையுள்ள பல்லின மக்களை ஆளக்கூடிய ஒரு தலைவியாக இருப்பார் என்ற நம்பிக்கையில். ஆனால் அதுவும் எங்களுக்கு நிறைவேறவில்லை. இன்றைய காலகட்டத்தில் இந்த இரண்டு வருடங்களுக்குள், இரண்டு வருடங்களும் குறுகிவிட்டது, இந்த இரண்டு வருடங்களுக்குள் இந்த ஜனாதிபதி என்ன செய்ய போகின்றார் என்று பார்க்கின்றோம். ஆனால் ஜனாதிபதியின் உரையை பார்க்கின்ற போது நம்பிக்கை என்பது இறங்கு வரிசையாக குறைந்து கொண்டு செல்வதை காணக்கூடியதாக இருக்கின்றது. அதாவது அரசியல் சாசன சபையாக இந்த பாராளுமன்றம் ஆக்கப்பட்டதை பற்றியோ, வழிநடத்தல் குழுக்கள் அமைக்கப்பட்ட வழிநடத்தல் குழு அமைக்கப்பட்டது பற்றியோ, உபகுழுக்கள் அமைக்கப்பட்டது பற்றியோ, அவற்றின் மூலமாக காணப்பட்ட முன்னேற்றங்களை பற்றியோ, எதிர்காலத்தில் என்ன செய்ய போகின்றோம் என்பதை பற்றியோ அவர் பேச விரும்பவில்லை. ஏனென்றால் அவரும் கூட இந்த பெரும்பான்மை வாக்கு வங்கியில் தங்கியிருந்தால்தான் இரண்டாம் தடவையும் கூட தேர்தலில் போட்டியிடலாம் என்ற எண்ணத்தில் மிதக்கின்றார் போன்று அவருடைய உரை அமைந்திருந்தது. உண்மையில் இந்த சிறுபான்மை தமிழ் தேசிய இனம், முஸ்லிம் இனங்கள், மலையக மக்கள் இருக்கின்றார்கள். இவர்கள் உண்மையில் சமத்துவ உரிமையோடு, சம வாய்ப்போடு, அச்சமில்லாமல், பீதி இல்லாமல், சகல மக்களோடும் இணைந்து அதிகார பகிர்வை பெற்று வாழ வேண்டும் என்று நினைக்கின்றார்கள். சொல்லுவார்கள், நாட்டை பிரிக்கப் போகின்றார்கள், பிரிக்கப் போகின்றார்கள் என்று ஒரு காலத்தில் கூச்சல் போட்டார்கள். இன்று நாடு பிரிக்கப்படாமல், பிரிக்கப்படாத நாட்டிற்குள் ஒரு அதிகார பகிர்வை பெற்றுக்கொண்டு தலை நிமிர்ந்து நாங்கள் வாழ வேண்டும், எங்களுடைய பிரதேசங்களில் நாங்கள் அடக்குமுறைகளுக்கும் ஒடுக்குமுறைகளுக்கும் உட்படக்கூடாது என்ற அடிப்படையில் தான் நாங்கள் நம்பியிருந்தோம், இந்த பேச்சுவார்த்தைகளில் கலந்திருந்தோம். எங்களுக்கு பலவிதமான விமர்சனங்கள் இருக்கின்றன. இந்த முறை இந்த தேசிய அரசாங்கத்தின் மூலமாக இந்த தேசிய இனப்பிரச்சனையை தீர்க்க வேண்டும் என்பதற்காக பல விட்டுக் கொடுப்புகள் மத்தியில், பல விமர்சனங்கள் மத்தியில், பல விதமான பேச்சுவார்த்தைகளில் நாங்கள் ஈடுபட்டிருந்தோம். ஆனால் அந்த நம்பிக்கை என்கின்ற அந்த எண்ணக்கரு தகர்க்கப்படக்கூடிய ஒரு நிலைக்கு தள்ளப்படுகின்றதா என்று கேள்வி கேட்க வேண்டிய நிலையில் நாங்கள் இருக்கின்றோம். உண்மையில் பல் தேசிய மக்கள் வாழ்கின்ற ஒரு நாட்டில் சகல மக்களும் சமத்துவமாக வாழ்வதற்குரிய ஒரு நிலைப்பாட்டினை ஏற்படுத்த கொடுக்க வேண்டியது ஆளுமையுள்ள தலைவர்களின் பொறுப்பு, அக்கறையுள்ள தலைவர்களின் பொறுப்பு. ஒரு இனத்தை ஆளுவதற்காக ஒரு இனத்தின் மீது தங்களுடைய செல்வாக்குகளை செலுத்திக் கொண்டு மற்ற இனங்களை ஒரு இரண்டாம் தர பிரஜைகளாக அல்லது அவர்களுக்கு உரிமைகளை மறுத்து கொண்டு ஒரு பராக்கு காட்டிக் கொண்டு ஆளுகின்ற ஒரு தலைமைத்துவங்களுக்கு இந்த நாட்டில் பெரிய சாதனைகள் படைத்ததாக அவரவர் கட்சியை சார்ந்தவர்கள் தான் புகழ்ந்து கொண்டிருப்பார்களே ஒழிய, ஒரு நடுநிலை சிந்தனை உள்ளவர்கள், முற்போக்கு சிந்தனை உள்ளவர்கள் ஒருபோதும் ஒரு முகஸ்துதிக்காக பாராட்டக்கூடிய ஒரு நிலைமை இருக்க முடியாது. ஜே.ஆர். ஜெயவர்தன அவர்களை பொறுத்தமட்டில் அவர் 168 ஆசனங்களில் 140 ஆசனங்களை பெற்றிருந்தார். 6/5 பெரும்பான்மையை, வரலாற்றில் இல்லாத பெரும்பான்மையை பெற்றிருந்தார். ஏறத்தாழ 10 ஆண்டுகள் அவர் ஆட்சி செய்திருந்தார். ஆனால் அவரால் இந்த தேசிய இனப்பிரச்சனையை மிகவும் இலகுவாக தீர்த்திருக்க முடியும். ஆனால் அவருக்கும் கூட இந்த 74% அந்த வாக்கின் மீது தான் கண் இருந்ததை ஒழிய இந்த தேசிய இனப்பிரச்சனையை பற்றி சிந்திக்கவில்லை. அடுத்து வந்த ஜனாதிபதிகள் கூட அப்படித்தான் இருந்தார்கள். சந்திரிகா அம்மையாரை பொறுத்தமட்டில் ஒரு முன்னேற்றமான ஒரு ஏற்பாட்டினை செய்திருந்தார். அதாவது பிராந்திய சபைகள் என்கின்ற ஒரு சபையினை கொண்டு வருவதற்கு ஓரளவுக்கு முயன்றிருந்தார். ஆனால் அதில் அவர் வெற்றி பெறவில்லை. ஆனால் கடந்த 2015 காலப்பகுதியில் வடக்கு கிழக்கு மக்கள் வாக்களிக்காத காரணத்தினால்தான் சிங்கள மக்கள் வாக்களித்து வந்தார் என்று சொல்வதை விட, வடக்கு கிழக்கு மக்கள், தமிழ் மக்கள் வாக்களிக்காத காரணத்தினால்தான் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள் வெற்றி கொள்ளக்கூடிய ஒரு வாய்ப்பு கிடைத்தது. அப்படி பார்க்க போனால் அவருடைய வெற்றிக்கு இந்த வடக்கு கிழக்கு மக்கள் காரணமாக இருந்திருக்கின்றார்கள். ஆனால் அந்த வெற்றியை ஏற்படுத்தி கொடுத்த தமிழ் மக்களுக்கு அவர் கொடுத்த பரிசு என்னென்றால், கண்ணீரும் கம்பலையும் செந்நீரால் சிவந்த மண்ணையும் தான் அவர் எங்களுக்கு பரிசாக தந்திருந்தார். அந்த அடிப்படையில் இன்று எங்களுடைய ஜனாதிபதி மாண்புமிகு மைத்ரிபால சிறிசேனா அவர்கள் கடந்த காலத்தில் அவர்கள் என்னத்தை சாதித்திருக்கின்றார்கள், எதனை சாதிக்கவில்லை என்பதை ஒரு தடவை மதிப்பீடு செய்வதற்குரிய சந்தர்ப்பம் இன்னும் 2 வருடத்திற்குள் இருக்கின்றன. பழைய ஜனாதிபதிகளை போன்றுதான் அவரும் சிறுபான்மை மக்களின் வாக்குகளை பெற்று வெற்றி பெற்றதன் பின்னர் அவற்றையெல்லாம் மறந்துவிட்டு ஒரு புதுக்கதைகள் சொல்லப்போகின்ற தலைவராக இருக்கப் போகின்றாரா என்று எண்ணி பார்க்க வேண்டியிருக்கின்றது. காணாமல் ஆக்கப்பட்டவர்கள் கதை இருக்கின்றது, கைதிகளாக்கப்பட்டவர்களின் கதை இருக்கின்றது, காணிகள் அபகரிக்கப்பட்ட நிலையில் ஓரளவுக்கு விடுவிக்கப்பட்டாலும் 85% காணிகளை விடுதலை செய்ததாக ஜனாதிபதி அவர்கள் சொல்லுகின்றார். யாழ்ப்பாணத்திலிருந்து ஒரு தரைப்படை தளபதி சொல்லுகின்றார், 75% காணிகள் விடுவிக்கப்பட்டிருப்பதாக கூறியிருக்கின்றார். இந்த ரெண்டு புள்ளி விவரங்களுக்கும் இடையில் வேறுபாடுகள் இருக்கின்றது என்றால் இந்த கணிப்பீட்டில் தவறு தப்பு இருக்கின்றது என்பதுதான் உண்மை. ஆகவே இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு என்ன முடிவை சொல்லப் போகின்றோம், கைதிகள் ஆக்கப்பட்டவர்களுக்கு என்ன செய்ய போகின்றோம், இந்த காணிகள் எப்போது விடுவிக்கப்பட போகின்றது, அடுத்ததாக இந்த ஆனந்த சுதாகரன் என்கின்ற ஒரு கைதி தாயில்லாமல் தந்தை சிறையில் பாடுகின்ற போது அவரை இந்த பொது மன்னிப்பின்கள் ஜனாதிபதி விடுவார் என்று எதிர்பார்த்தால் அதுவும் இல்லாத நிலை இருக்கின்றது. எனவேதான் ஜனாதிபதி இந்த 2 வருடங்களுள் தனது திருத்தங்களை மேற்கொள்வாரா அல்லது பழைய தலைவர்கள் சென்ற பாதையில் தான் செல்ல போகின்றாரா என்பதை நாங்கள் பொறுத்திருந்து பார்க்க போகின்றோம். அப்படி பார்க்க போனால் எல்லாம் சொல்வார்கள்,
உங்களுடைய நேரம் முடிந்தது,
புதிய மொந்தையில் பழைய கல் வார்த்தது போன்றுதான் இருக்கும். ஆகவே ஜனாதிபதி அவர்கள் இனியாவது இந்த காலத்தில் சிந்தித்து செயல்பட வேண்டும் என்று கூறி எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி உறுப்பினர் அவர்களே. மீலாங்கட கரு விஜயபால ஹெட்டியாரத்தி மந்திரித்துமா ஈட்ட பிரதம கரு லக்கி ஜெயவர்தனமெத்துமா மூலாசன எடுப்பது.
கரு விஜயபால் எட்டியாட்சி மந்திரிமா கதாக்கரன்
உலாசனி கரு மந்திரி தூமனை ஸ்துதிவாந்த வேணவா தீர்க வேலாவாக் பார்லிமேன் தூர் அந்த சிட்டிமீன் அவசான முகத்தே தீஹோ அதிகரு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மெத்துமா விசின் பிரகாசியட்ட பத்கரவு பிரதிபத்தி பிரகாசனே பிலிபந்தவ வச்சன கிஹி பெயக்கிங் கதா கிரீமட்ட அவஸ்தாவு லபாதீம பிலிபந்தவ அத்தனும் மம கனகாட்டு வேணவா மே பிரதிபத்தி பிரகாசிய பிலிபந்த விவாதே இல்லப்பு බොහෝවිට ඒකාබද්ධ විපක්ෂය අද මම හිතන්නේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේ සභාගැබ තුල රැඳිලා ඉන්නේ නැහැ. කතා කරනවා යනවා. උත්තර ඒවට පිළිතුරු අහන්න ලෑස්ති නැහැ. ඒ වගේම මම සතුටු වෙනවා පහුගිය දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ජාතික ආණ්ඩුවත් එක්ක එකතු වෙලා විපක්ෂේ වාඩි වෙච්ච අපේ ගරු හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඒ වගේම සුමේදා ජයසිංහ මැතිනිය මේ අවස්ථාවේ හරි ඔබතුමන්ලා දෙපළ හරි අතිගරු ජනාධිපතිතුමාට හිතවත් කමකින් හෝ අද මේ අවස්ථාවේ රැඳී සිටීම ගැන මම හිතනවා එතුමන්ලා කතා කරයි කියලා. පැහැදිලිවම මම සඳහන් කරන්නට ඕන ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, හරියට ගාමිණී ලොකුගේ මැතිතුමා නැවත මේ නිින්දෙන් අවදි වෙලා වගේ කතා කරේ. මොකද එතුමට මතක නැහැ 1978 මම හිතන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන වෙලාවේ කොහොමද කරේ කියලා එතුමන්ලත් ඒක ඉන්නකොට ඒවා ප්‍රජාතන්ත්‍රවාදී. අද යම් කිසි විදියකින් සුළු අඩුපාඩුවක් තිබුණොත් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. එතුමන්ල කියනවා ඒ අතරේ මම දැක්කා අපේ මිත්‍ර ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා කතා කරා. එතුමා හොඳ අර්ථ ශාස්ත්‍ර ගුරුවරයෙක්. මමත් එතුමගේ සම්මන්ත්‍රණ වලට ගිහිල්ලා අහගෙන හිටියා. එතුමගේ තියරි එක හොඳයි. හැබැයි ප්‍රැක්ටිකල් හරියන්නේ නැහැ. එතුමාගේ න්‍යායාත්මක යම්කිසි අවබෝධය සහ කියාදීම හොඳයි. හැබැයි එතුමට ප්‍රායෝගිකව යමක් කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා කොයිතරම් බංකොලොත් වුණාද කිව්වොත් එතුමා රට පාලනය කරන කාලේ එතුමා මන් දන්නවා රුපියල් මං හිතනවා 2500 පවුලේ 4 දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා පට්ටපල් බොරු කියලා ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ජනතාවට කොකා පෙන්නලා එතුමා එදා පරාජයටපත් වුණා. අපි දන්නවා මෙතන ගාමිණි ලොකුගේ මැතිතුමා කියනවා මොන දේවල් කරත් 2020 නැත්තම් 2020 අපි එන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා මන් දන්නේ අගමැති තනතුරේද නැත්තම් විපක්ෂ නායකද මොකෙද කියලා එනවා කියලා තමයි කියන්නේ. අපි කියන එතුම එනවා. එතුම එනවා දැනුත් ඇවිල්ලා ඉන්නවා විරුද්ධ පක්ෂේ වාඩි වෙලා. හැබැයි එතුමට පේන කියන්න පුළුවන්කම මම දැනගත්තේ අද මම ඒක බලනවා 2020 එතුම හොඳ ජ්‍යොතිෂෙක්කෝ පේන කියන කෙනෙක් හැටියට අපි එතුමට සම්මානයක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා එදාට. එනිසා බොරු කියන්නට අවශ්‍ය නැහැ. මම දන්නවා රංජිත් අපේ විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමා කතා කරලා කිව්වේ අපි දන්නවා මේ විශේෂයෙන්ම බදු පැනවීම ගැන පට්ටපල් බොරු ටිකක් කිව්වා. එතුමා පුවත්පතක්වත් කියනවාද කියලා මම දන්නේ නැහැ. මගේ ළඟ නම් තියෙන පුවත්පත්වල පහුගිය කාලෙම මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පල කරපු පුවත්පත් දැන්වීම. ඉතින් මේවා ටිකක් කියවල එන්න කියලා රංජිත් සොයිස මන්ත්‍රීතුමාට කියන එතුම නැති වුණාට මට කරන් දෙයක් නැහැ. හැන්සාඩ් වාර්තාවල වෙයි. දැන් මෙතන පැහැදිලිවම තියෙනවා මැද පෙරදිග සේවක සේකාවන් එවන මුදල් වලට බද්දක් නැහැ කියලා. හැබැයි එතුම අද කතා කරලා කියනවා මේ බදු තියෙනවලු. එක්කම එතුම කියනවා ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂික පොලි ආදායම් දැන් බදු වලින් නිදහස් කියලා මම කියනවා. එතුමට පුළුවන් නම් මේ පත්තර ටික අරන් කියවන්න කියලා මම කියනවා. ඒ වගේම රුපියල් ලක්ෂය දක්වා වැටුප් ලබන ඔබ පේ වලින් නිදහස් කියලා පැහැදිලිව තියෙනවා. ඉතින් මේ තරම් දේවල් සුද්ධ සිංහලෙන් ලියලා තමන් එදිනෙදා බලන පුවත්පත්වල අපි මේවා සඳහන් කරලා තියෙද්දි ඒව කියවන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා බබ්බු වගේ කතා කරන එක ගැන මම කනගාටු වෙනවා. අපේ ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා කියනවා අතිගරු ජනාධිපතිතුමා පහුගිය අටවෙනිදා ඇවිල්ලා පිළිගත්තලු අසාර්ථකයි කියලා. කොහෙද ලියලා තියෙන්නේ? මට කියන්න යම් යම් දේවල් සියල්ල 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. මම අහනවා පහුගිය කාලේ ආණ්ඩු කාලේ කරච්ච හැම දෙයක්ම 100%ක් සාර්ථක වුණේ නැහැ. 50ක් 60ක් තමහර වෙලාවට කෙරෙයි. අපි කරපුවත් 120ක් 30ක් විතර අඩු වෙන්න පුළුවන්. හැබැයි සියල්ල ඉලක්කයකට අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒක මොන ආණ්ඩුවකටවත් පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා 100%ක් මේ රටේ ජනතාවට සේවාවක් කරා නම් එතුම පෙරදුණේයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. එතුමලා කොච්චර වියදම් කරාට සම්වර්ධනය කරයි කියලා කතා කරනවා. තෙල් මිල ගැන අද කතා කරනවා. තවමත් 2014ට වඩා තවමත් තෙල් මිල අඩුයි. තවමත් ගෑස් මිල අඩුයි. තවමත් භූමි තෙල් මිල අඩුයි. තවමත් පෙට්‍රල් මිල අඩුයි. තවමත් ඩීසල් මිල අඩුයි. එතුමට ඕනනම් සංඛ්‍යා ලේඛන මගේ තිබෙනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් නිකුත් කරපුවා. මම මේක සභාගත කරනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මට මේක කියන්න ගියොත් විනාඩි 10ක් විතර වෙනවා මේකට. ඒකට මම යට වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නට විශාල කැපකිරීමක් කරා. නයි මුකුටි වෛරයෙන් තිබිච්ච මේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙක එදා ඉතාමත්ම අවාසනාවන්තත්වයකට සිද්ධ වුණේ. ඔබතුමාලා දන්නවද දයසිරි ජයසේකර මැතිතුමාලා ඡන්දයක් ඉවරලා ඡන්දයක් කරනකොට ගෙවල් කීයක් ගිනි තියලද, මිනී මැරුම් කොච්චර සිද්ධ වෙලා තියෙනවද, දේපළ කොච්චර විනාශ වුණාද? නමුත් මේ දෙපළට පින් සිද්ධ වෙන්න පෞගිය හැම මැතිවරණ දෙකේදීම අපි දන්නෝ තුනේදීම කිසි මලාභයක් සිද්ධ වුණේ නැහැ. හැමෝම ඉතාමත්ම සුහදව ජීවත් වෙන්න පුළුවන් කමක්. මේක මදිනේ මේ ආණ්ඩුවේ යහපාලනේ. මේක මදිද? ඒ විතරක් නෙමෙයි අපි දින 100 පාලන තන්ත්‍රය තුළ මේ රටේ මොනතරම් විශාල සේවයක් ඉෂ්ට කරලා තිබුණද? කොමිෂන් සභා එදා 18 වෙන සංශෝධනය ගෙනල්ලා එදා සින්නක්කරේට ජනාධිපතිකම ලියාගෙන කටයුතු කරන්න හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයා අපි දන්නවා 19 සංශෝධනෙන් එදා මොන විදිය තත්ත්වයකට වෙනස් කළා. තමන්ගේ බලය අවුරුද්දකින් අඩු කරගත්තා. තමන්ගේ බලය අඩු කරගනිපු ජනාධිපතිවරයෙක් මේ රටේ නැහැ. ඉන්නේ කෙනා දෙක තුන නෙමෙයි ජීවිතාන්තය දක්වා මරණය වෙනකනුත් ලෙඩැඳේ ඉඳගෙනත් ඒ ජනාධිපති කම කරන්න තමයි යම් කිසි විදිහේ කුරුමානම් කරේ පිඹුරුපත් හැදුවේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා. එතුම කියනවා පැහැදිලිව කියනවා ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 2015 ජනවාරි 8 වෙනිදා මගේ නායකත්වයේ යටතේ පිහිටුවන ලැබූ ආණ්ඩුවේ දුරකාලය තුල ක්‍රියාත්මක වූ 7 වෙනි පාර්ලිමේන්තුව තුල සම්මත කරගත් ජනතාවාදී අනපනත් කිහිපයක් ගැන කියනවා. එතුම කියනවා දුම්කලහ මධ්‍යසාර ජාතික අධිකාරියේ පිහිටුවීම කොච්චර වැදගත්ද? මද්‍රව්‍ය නිවාරණය කරන්නට ජාතික වැඩ සැලැස්මක් හැම දිස්ත්‍රික්කෙම ක්‍රියාත්මක කළා. ඒක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ න්‍යායපත්‍රයට දාලා හැමදාම පසුවිපරමක් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ මේ ආණ්ඩුවේ කියන්නට ඕන. ඒකම 2015 මාර්තු වල සම්මත කරන ලැබූ ජාතික ඖෂධ පනත තුලින් පාතිහාරයක් කර රාජිත සේනාරත්න මැතිතුමා ජනාධිපතිතුමාගේ උපදේශ මත අගමැතිතුමාගේ උපදේශ මත බෙහෙත් වර්ග 48ක මිල ගණන් අඩු කළා. ස්ට්‍රෙන්ත් වල මිල ගණන් අඩු කළා. කාච නොමිල දීලා ඒව නොමිල දීලා සමහර උපකරණ ඒ තුලින් අහිංසක දුක් විඳින මැරෙන්න ලෑස්ති වෙලා මරණ සහතික ලියලා තියලා ඉස්විරිතාලට යන මිනිසුන්ට නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න පුළුවන් වැඩ පිළිලක් කරේ අපේ ආණ්ඩුව තුල. ඒක අද සමහරුන්ට තේරෙන්නේ නැහැ. අද ඒවා ගැන රුපියලක් වියදම් නොකරපු බෙහෙත් පෙත්තක මිල අඩු නොකරපු අයට මේක පිළිබඳ අවබෝධයක් නැහැ ගරු මූලාසන මන්ත්‍රීතුමනි. බෙහෙත් පෙත්තක මිල, පැනඩෝල් පෙත්තක මිල, ඇස්ට්‍රීම් පෙත්තක මිල අඩු කරගන්න පුළුවන් කමක් නැතුව කත් ඇදපු ඒ අයට අද මෙතන කතා කරන්න පුළුවන් කමක් නැහැ ඒ ගැන. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා එතුමා විශේෂයෙන්ම කටයුතු කරද්දී මේ රටේ කොමිෂන් සභා කීපයක් පත් කරා. රාජ්‍ය සේවා කොමිෂම, පොලිස් කොමිෂම, එකම විශේෂයෙන් මල්ලස්සෝ දූෂණ කොමිසම, ඒ වගේම විගණන කොමිසම,
அது ஏக்கம தொரத்துரு தனகனிமி பணத்த மேவா வேடனமேது கீல மாமானவா மேவா பாவுகி அவருத்து விச்சாக்துல மேனாட்டே அவருத்து விசியாத்ராக் பால்னேகரே கவுது ஏ காலே துலிங் பாவுகிய காலே எக்தாஸ்தமசியானும் ஹதரிந்தலா வெடி வாரகானக் அவருத் தாத்தத் தாட்டக் பால்னேகரே கவுது Eksat jenata ani dah sanda ni, bodoh jana eksat perempuan Sri Lanka ni dah sfaksi ayatulu kandai. Oyu aman si kaya, ada kaya kan ayat puluan kemak ti punade. Aur tu visi kana tisse, toraturu dana geni me fanata gain beriuna. Eva ke noit pidiye vikanana fanata gain beriuna. Ansik karak sabah hadaliverla, etuling visese madavage, mafiye sammat garagani pu, ikasiya dahana me kin sammat garagani pu, ekama. ஏ அப்பிதான் திரிபுத்கள் மாதிகர்ன வினிசுருவான்கேன் சமன்னித்த அதிகர்ன துனக் நிர்மானேகரான்ட புலுவாக ஹையாக்கலைபுனி மேய் ஆண்டுவுட பின்சித்த வேன்ன அர் பலலா மல்லிம் பெனப்புவாகே கியன கதாவாக கரிய ஒப்புகல்ல தீனோ மேக கேன கொட்ட பனத கேன கொட்டம் மேக சம்மத கரண்ண பார்லிமேன்தோட கேன கொட்ட முலாசனை மந்திரி துமணி கெனில்லா சேஷ்டாதி கிரண்ட பாலக் தாலிவல்ல மேக நவத்தன்ன குருமானாங்க எல்லுவா நமுத் அபி சன்சோதனைகள நவத கேன கொட்ட மென்ன 52 ம லஜ்ஜ நேதுவ ரேதி அந்தகெனத மே ஆய ஏவட விருத்துனே ஏ கியன ஹொரு தக்கடி இன்ன ஆண்டுவக்க விபக்ஷே இன்ன கண்டாயமக் ஹட்டியட அத மே ஆய கடயது கரன் ஏ ஆயட லஜ்ஜாவக் தீனோத பே தமன் அது இன்ன மெதரி இன்ன ஆயகே ராம் கியன்ன கெமதி நே ஒயின்ன ஏகாபத்த விபக்ஷே ஆதியோட்டிக அத்தடம் கியில்லா கண்ணாடியாக் கலங்கடைக் கியில்ல பலான் மட்டனேந்த மே பனத்த கெனாவே கியலா தமண்ட மங்கித்தனும் ஏத்திவேனும் ஏத்திக்கிறீமா எனிசா ஏவகே அனபனாத் கெனேல்லா ஏக்கம் யகடபாட் ஹரு ஏவகேம் விசேசேம் கரம்போட் ஹரு ஏவிதராக்னமே முதல் ஆயதா விதியட பாவிச்சிக்கல்லா பொது ஜன தேபல ஆயதா விதியட பாவிச்சிக்கல்லா ஏதுலிங் வரதி காரியம் வென்ன அவசிய வட்டாபிட்டா வெஹதுனா மே ஆய மேகட குருமானம் எல்லுவே மேகட பிம்புருபத் எல்லுவே தருமூலாசனை மந்திரி துமணி மங்கித்தனா மே அவுருது பஹா யானகம் மேக யாயி கியல ஏகாய ஹிதுவே நமுத் மம சதுடு வேனவா நீதிய ஏவகேம தூஷண விரோதி மாத்ய பிலிபந்த ஆன்சிக்காரக சபாய சாமாஜிகே கேட்டியட அபி கிய அவுருது செப்டம்பர் மாசே இந்தலா மேகட தினபதா சமஹர வேளாட ரஸ் வேலா மகான்சியல மே பணத கெனல்லா அதேக யதார்த்தයක් பாவட பத் வேலா திபெனவா දැන් ඉතින් අර භූමිතෙල් ගෑවිච්ච ගැන්ඩි වගේ දැන් ටික ටික දඟලනවා දැන් කට කර කර දියා ගන්න දෙයක් නැහැ ඡන්දි දිල බැරුව 52 එතනත් යම් කිසි දෙයක් කරන්නට අපි දන්නවා අපි ආණ්ඩුව ශක්තිමත් වෙලා තිබෙනවා පෞගිය අවුරුදු ගාන 30 මේ ආණ්ඩුවේ අවුරුදු 3මාරක කකුලෙන් ඇදපු කණ්ඩායම දැන් අනිත් පැත්තේ ගිහලා වාඩි වෙලා තියෙනවා ලැජ්ජ නැතුව අද කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පක්ෂව තමුන්නාන්සල කතා කරන්නේ ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පක්ෂවාද කතා කරන්න පුළුවන්කමක් තියනවද ලැජ්ජ නැතුව මේක වැඩ කරුන්නේ නැහැ කියලා ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා අද ජනාධිපතිවරයාගේ අනුකම්පාව ගන්න අද ඇවිල්ලා කතා කරන්න ලෑස්ති වෙලා තියෙනවා මේක හොඳ නැහැ නේ නං ඒවා මේ කරපු ක්‍රියාදාමයන් පිළිබඳව අපමල් රේණුක තරමින්වත් තමුන්නාන්සල දායක වුණා දයසිරි ජයසේකර මැතිතුමා මේකට දායක වුණා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න SV දිසානායක මැතිතුමා දායක වුණා ඩිලන් පෙරේරා අපේ රාජ්‍ය මැතිතුමා මේ රටේ මාර්ග සංවර්ධනය කරනකොට ලක්ෂන් කිරියල් ඇමතුමා එක්ක ඔබතුමා දායක වුණා. ඒ නිසා අපි ඔබතුමාලගේ සේවය අගය කරනවා. හැබැයි ඒව ගිහිල්ලා එළියට බහලා කිව්වොත් මේ ආණ්ඩුව තුල අපිට දීග කන්න බෑ. අපි එළියට බහිනවයි කියනවනම් කනගාටු වෙන්නට ඕන පහුගිරිය අවුරුදු 3 මාර නෙමේ. එහෙනම් ආණ්ඩුව ඇවිල්ලා මා සහායෙන් ගෙදර යන්නට ඕන. ආණ්ඩුව ඇවිල්ලා මා සහායෙන් එළියට යන්නට ඕන. ඒ දේවල් පිළිමද එතුමලා කටයුතු කරේ නෑ. අවුරුදු 3 මාරක් සියල්ල භුක්ති විඳලා රැකියා ටික දීලා සියලු දේවල් වලින් සතුටු වෙලා අවසානයේ දැක්කා මේ හිතුවා වැරදුර ඒකයි මහින්ද අමරවීර ගරු ඇමතුමනි 2020 දැන් ඔක්කොම අපි ඉවරයි මෙයා ඉවරයි අපිට ටිකක් හරි ගිහිල්ලා අර පැත්තේ ගිහිල්ලා යන්තම් වාඩි වෙලා ජැක් එකක් ගහගෙන බොරුවට පොඩ්ඩක් දුම්මල ටිකක් ඇල්ලුවාම අපිට පුළුවන් මේ වැඩෙන් ටිකක් මා හිතන දෙවියෝ බල්ලා අපිට එකතු වෙන්න පුළුවන් කියලා. නමුත් මම හිතනවා මේ වගේ තුට්ටු දෙකේ වැඩ සිල්ලර වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මහින්ද අමරවීර මහත්මයල වගේ කොන්ද කෙලින් ඉන්න Taman ගිහපු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම් ඒකත් එක්ක ආණ්ඩුව හැදුවා නම් ජනාධිපතිතුමත් එක්ක ඒ ගමන ගියා නම් මැරණකම් එතුමත් එක්ක ඉන්න ඕනේ කියන ප්‍රතිපත්තිය ඉන්න ඕන. ඒක තමයි ප්‍රතිපත්තිය කියන්නේ. අතනින් මෙතනින් පැනපැන ගෙම්බ වගේ කටයුතු කරනවා නම් ඒක ඊටාත්ම කරගාටුදායක තත්ත්වයක්. ඒ විතරක් නෙමේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි කාරණා ගොඩක් කියන්නට තිබෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය තුල ඔබතුමා දන්නවා කරපු සේවාවන් පිළිබඳව දැන් සමහරු කියනවා අපේ මෙතන හිටපු අපේ ලොකු ගේ මැතිතුමා කියනවා මේ තෙල් මිල අඩුවීම වැඩිවීම මේව කාලිනව සිද්ධ වෙන දෙයක් මම කිව්වා ඒකේ ගානේ 2014 ඉඳලා ගණන් හිව්වොත් 1993 ඉඳලා Mangitron exact jatika paksha, Baradena Kotame Andu, Dedas, Egdas Namasi Anuhatare, Mamitra Mahindamari Metumala Sri Lankani Das Vaxiti, Eda Tel Milakia, Adekia the Kilaki would Ganan Pohomada, Adekia the Kilaga would Ganan Pohomada, Ematama Artike, Dedas Eke, exact jatika paksha, Rani Likram Singh Metumala, Mulasin Tamunan Silandu, Baragan Kota, Eda Rinartike Akmera Tetimune, Abeka Danaka Rani Likram Singh Mahatmia, Yudde. Bicara velave tamunnaan sila danno agaru mulasane mantri tumani yudde velave yudde aksidde bicara velave visesem karuna amma lavagaya khadala bindala me yudde tawashe pasumna sakas kare ranil uttam singa mettuma honda deval kara yam kisi sidu im sidde unavasana avanta vidiyata chanden api peraduna avuru 17k vithara duk pinda haba evilla api danno eda 2013 vithara wenakota kiwwe na mahinda rajapaksa mahatya kavadavat paradi kiyala හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා 2013 විතර කිව්වා මම 2015 දී ආණ්ඩුවක් ගන්නව කියලා. ඒ වගේ මමට කියන්න තියෙන එකයි ඒ නිසා අපට අංජනම් බල්ලා 2020 පැතිවරණ ප්‍රතිඵලය කියන්න පුළුවන් කමක් තිබෙනවා නම් මම හිතන මෙතන කිසි කෙනෙක් මේ ස්ථානවල ඉන්නේ නැහැ. ඔක්කොම ගිහිල්ලා එනං අර පැත්තේ වාඩි වෙයි. ඒ නිසා අපි කියනවා දෛවෝපගතව යම් යම් සිදුවීම් වෙනවා. හැබැයි මේ වෙච්ච දේවල් පිළිබඳව කතා කරනකොට අපි 2015 එනකොට ලෝකෙ තිබිච්ච தත්ත්වය රට පිළිමදව තිබිච්ච தත්ත්වය මොකද්ද කියලා කවුරුවත් අමතක කරන්න බෑ. එදා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා විදුලි පුටුවේ ගහනවා විදුලි පුටුවේ වාඩි කරනවා එතුමාට මේ தත්ත්වෙ වෙන්නේ කිව්වා. ඒ විතරක් නෙමේ ඩයස්පෝරාව කිව්වා මේ රට ගෙනියන්න දෙන්නේ නැහැ කිව්වා ඉවරයි කියලා කිව්වා. අපි ඉතාමත්ම අකාරුණික தත්ත්වයකට මේ රටපත් වෙලා තිබුණා. ලෝකේ කළු ලපයක් තිබෙන ඒකම ඉතාමත් අවාසනාවන්ත தත්ත්වයටපත් වුණා. නමුත් මොකද්ද ඇති වෙච්ච වෙනස? Maitripala Sirisena Mettuma Janadhipati Hatiyata Ranil Wickremasinghe Mettuma Agamathi Hatiyata Ewillla Me Lokayat Ekka Thibicha Sambandhatawayan Athi Karala Dheewara Mettuma Dannawa Eda Kohomada Thibune Matsya Tahanama Kohomada Thibune Etuma Mona Taram Mahansi Unada Janadhipathiwa Mona Taram Mahansi Unada Agamathiwa Mona Taram Mahansi Unada Loke Ratawal Walata Gihilla Europa Ahawulath Ekka Sahakatcha Karala Matsya Tahanama Iwat Karala Adda Matsya Apanayane Wedi Karanna Puluwam Ethuling Barak Prasada Ganna Puluwam Tattwekata Ada Pat Karala Thibena එදා GSP plus නැතුව අද කර්මාන්ත ගැන කතා කරනවා මට කියන්න මහින්ද රාජපක්ෂ පාලනය තුළ ඇති කරපු 50ක් හදපු කර්මාන්ත ශාලාවක් තිබෙනවා නම් මට කියන්න කරුණා කළා 50ක් හදපු කර්මාන්ත ශාලාවක් රකියා දෙන්න කරලා නැහැ එකක්වත් කොහොමද ආර්ථිකේ කොහොමද කර්මාන්ත ශේෂ්ත්‍රය වැඩි දියුණු වෙන්නේ ওই කුෂි කර්මාන්තය හැමදාම කඩා වැටෙනවා ඕක ගණන් හැදුවොත් අපි 2017 ඉඳලා මේ කාල සීමාව නෙමෙයි අපි බැලුවොත් 2014 ඉස්සෙල්ලා Anu tu nih indah beluot, hematama kada wetu na kusikar mantiya. Ika venaskaran pulau am weda pililah, akal pun venaskaran api kisi mandu kada beruna. Insa eva api hadan netone, mama isal sekar na kusikar mehmati ora hati taluting. Tamun nanti dulu kuwak kima akti beno merate. Porasana dari pilih mata prasnya akti buna, eva te mata wahade ti buna. Hebe porasana dari denda api akamet tengunat, amaru kan ti buna tapi eka venaskar leka hedua. Insa apat tiena, itamatma yam kisi pahber anagatyak pilau ande visal seak. Hitanne epa metaning mar pane yana anduwak kiyala meka enisa apita injection gahala apata dunna pahugiya vishwasa bangge welawa tamunnaansela 113 ak gannawa atarin gannawa metaring gannawa angaharu wada wenakota mahinda rajapaksa agamathi wenawai kiyapu sihina mawapu ayata antimata vishwasa bangge tulin man hitara bangatteyata patwela ada itamat ataraman wela nannattara wela innawa එනිසා අපි පැහැදිලිව කියන්නට මේ தත්ත්වය තුළ අපිට ඉදිරියට යන විශාල වැඩපිළිවෙලක් තිබෙනවා. අපි සමෘද්ධි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. රැකියා 20,000කට ආසන්න ප්‍රමාණයක් උපාධිධාරීන්ට අපි හෙට අනිද්දා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි විශ්වාස කරන ඉදිරියේදී මේ රටේ සහජීවනයේ යුක්ත මේ ද්‍රවිඩ ජනතාවත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ අපිත් එක්ක ඉතුරු වෙලා ඉන්න මේ 23 දෙනෙක් වෙන මේ අපේ මහින්ද අමරවීර වැත්තුමාල වගේ අය එක්ක. ඒ අය හිතුවේ ජනාධිපතිතුමා යම් යම් ප්‍රකාශ කරනකොට හිතුවා දැන් රනිල් ජන මේ මහින්ද රනිල් මෛත්‍රී දීගේ දැන් ඉවරයි දැන් හරි අපිට යන කල ඇවිල්ලා කියලා. නමුත් මතක තියාගන්න අපි කිසි ලෙස කිව්වත් එහෙම පටු දේවල් වලට බිඳිලා කැඩිලා වෙන් වෙලා මේ රටක් ගැන හිතපුව අපිට එතරම් වෙන්නේ අපි සූදානම් නැහැ. ඒ නිසා මම අවසාන වශයෙන් මම සතුටු වෙනවා ජනාධිපතිතුමා කතා කරපු කතාවත් එක්ක මේ රටේ අපිට තිබිච්ච විශාල අභියෝග අපි ජය ගන්නට පුළුවන් කමක් ලැබුණා විශේෂයෙන්ම අද බලන්න මොනතරම් විනිවිද භාවයක් මේ රටේ තියෙනවද කියලා හෙට අනිද්ද වෙනකොට අපි දන්නවා අර ත්‍රිපුද්ගල මහාධිකරණ කමිටු මහාධිකරණ තුනක් ස්ථාපිත වෙනකොට ඒකෙන් නොඑක් විදිහේ බරපතල අපරාධ දූෂණ තියෙන 33ක් 34ක් ලිපිගොනු ටික අරගෙන නඩු පවරනකොට ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිෂන් වල තවමත් හැමදාම අපදිදී අපගනිමින් ඉන්න බොහෝ දෙනෙකුට නැවත උසාවියට ගිහිල්ලා ඒවට උත්තර බඳින්න වෙනකොට ඒ විතරක් නෙමෙයි අපි දන්නවා පහුගිය කාලේ පොදු දේපල විනාශ කළා තමන්ගේ බූදලයට මේ රටේ ජාතික මිනිස්සු මිනිස්සු හරිහම්බ කළ දෙන බදු මුදලින් ගනිපු ඒ රජයේ යම් යම් ක්‍රියාගාරක තුලින් ඒවා පොදු දේපල යටතේ ඒවා අවභාවිත කිරීම පිළිබඳ නඩු ටික විභාග කරනකොට දෙයි හාමුදුරංගෙ පිටයි ඒකාබද්ධ විපක්ෂයේ කී දෙනෙක් ඉතුරු වෙයිද දන්නේ නැහැ මම හිතනවා අර කකුලක් ඉස්සරහට අර පස්සට අරගෙන ආපහු ඉස්සරහට අරගෙන ගීපු ඩිලාන් අපේ පෙරේරා ගරු මගේ මිත්‍ර රාජ්‍ය ඇමතුමාලටත් නැවත ආපහු ජනාධිපතිතුමා එක්කතු වෙලා 2020 දිත් විශේෂයෙන්ම යහපාලන ඒකම ජාතික ආණ්ඩුවක් හැටියට යන ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරමින් ඒක ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිතුමාට හිතවත් කමින් ඉන්නවනම් ඉන්න කියලා අපි කියනවා ඒක තමුන්නාන්සලට ආශිර්වාදයක් කියලා ප්‍රකාශ කරමින් අපි ඒ යන ගමන ඔයි කුමන්ත්‍රණවලට ඔයි නොයි බොරු බේගල් වලට යට වෙලා අපේ අනාගතය අපි විනාශ කරගන්න ලෑස්ති නැහැ අපි යම් යම් දේවල් වලින් හදාගනිපු ඒකම සිදුවෙච්ච වැරදි නිවැරදි කරගෙන ඉතමත් යහපත් යහපාලන ගමනක් අපි යන්නට බලාපොරොත්තු වෙනවා කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මූලාසනේ මන්ත්‍රීතුමනි මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි
ස්තුතියි ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා
ගරු මූලාසනාර මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වෙනවා අද අධිකරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම ඒක ගැන කතා කරන්න පටන් ගත්ත මම හොඳ විදිහට කතා කරන්නයි හිටියේ 아무තර විජේපාල මිනිස් විජේපාල හෙටි ආරච්චි මාත්‍යා කරපු කතාවෙන් පස්සේ මම කල්පනා කරා මම මේ 3:50යි වෙලාව පටන් ගන්නකොට මට ඒකින්ද වෙලාව හරියට දෙන්න ඉතින් ඒ නිසා මම කියන්න කැමති එතුමත් මේ විශ්වාස බංගෙදී කකුලක් ඉස්සරහට තියලා කකුල් දෙකක් විතර පස්සට ගත්ත කෙනෙක් මම ඊට වැඩිය කතා කරන්න යන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් එතුමත් මේ ගෙම්බු වගේ හාර මහාට යනවා කියලා කිව්වා එතුමත් ඒ ගෙම්බි පවුලෙම කෙනෙක් තමයි මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එතුමා ගිහිල්ලා අද එක්සත් ජාතික පක්ෂය රකිමින් ඉන්නවා ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙයි නෑ නෑ මට 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 වෙලා නැහැ මම බාධා කරේ නැහැ යාට මම බාධා කරේ නැහැ අපි ගියම එක අහපු නේද ඉඳ ගන්න නෑ 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 ඔයාට කියන දේ අහන්න දෙන්න පිළියම් නැහැ මම කියන්න කැමති බොම් පැහැදිලිව අපි නිවැරදිව වැඩ කළා දිනනවා විනයත් තියා ගන්න පොඩ්ඩක් ඉඳ ගන්න හරිද කඩේ යන්න ඕනේ නැහැ මේ තරම් මේ ගිහිල්ලා විශ්වාස බංගේ ඡන්ද දෙන්න හිටපු තව එක්කෙනෙක් ඔය පක්ෂව තව දැන් කතා කරනවා දැන් මහලොකට රයින් ලික්කමසිංහ මහත්තයාගේ ගුණයි ඊළඟට ආණ්ඩුවේ ගුණයි ඊළඟට මහින්ද අමරේ මහත්තයාගේ ගුණයි ඔක්කොම ගායනා කරනවා දැන් මේගොල්ලෝ එහෙම තමයි ගායනා කරන්න පටන් ගත්තාම ඒකයි ඒ නිසා මම කියන්න කැමතියි ගරු මුලසරණ මන්ත්‍රීතුමනි රිදෙනවා රිදෙනවා කියනකොට හරියට වදිනකොට රිදෙනවා ඒකයි ප්‍රශ්නේ ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි අද මම පටන් ගන්න ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව එතුමා කියනවා ජනවාරි 8 එතකොට දෙවන්ත අභියෝගයක් තිබුණයි කියලා. ඒ අභියෝගය අපි දන්නවා. මොකද 142ක් විපක්ෂයේ ඉන්නකොට 47 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව පෙරළුණාම නැත්නම් ජනාධිපතිවරයා අපි වැඩ කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වුණාම ඊළඟට විශාල ප්‍රතිපත්ති සංඛ්‍යාවක් එක්ක එතුමා එන්නේ පාර්ලිමේන්තුවට මේ ක්‍රියාවලිය සම්මත කරගන්න. ලංකාවේ පළවෙනි ජනාධිපතිවරයා මම විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ බලයක් නැතුව පත් වෙච්ච ජනාධිපතිවරයා. පත් වුණා ඒ විදිහට මම මේ කියන්නේ. ඩිබී ජේතුංග මැතිතුමා හිටිය කාලයක් හැබැයි එතුමා ඒ කාලේ ඒක තිබුණ නැහැ. නමුත් මම කියන්නේ කැමති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශාල අභියෝගයක් තිබුණා. ඒ අභියෝගය තමයි ජනාධිපතිකම අහෝසි කරන්න ඊළාට තව විශාල වැඩ කොටසක්. ඒ නිසා එතුමා අවංකව විශ්වාස කරා ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා තමයි එතුමා 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. මම කියන්නේ කැමති 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවාම අපි කල්පනා කරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ ක්‍රියාදාමය ගෙනල්ලා ඒක අහෝසි කරන්න කටයුතු කරයි කියලා. ඒක නොදන්නව නෙමෙයි කවුරුත් මේ 3/2ක බලයක් ඒ වගේම ජනමත විචාරණයක් අපිට අවශ්‍යයි. හැබැයි 3/2ක බලය ගන්න ඒ ක්‍රියාදාමය යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ සමහර අය මම මේ හැම කෙනාටම දෝෂාරෝපණය කරන්න සූදානම් නැහැ. ඒ අය කල්පනා කරා තමන් ගෙනාවු ජනාධිපතිවරයාගේ තටු ටික කපලා නිකම්ම නිකන් ජනාධිපතිවරයෙක් විදිහට යාව තියලා
ඊළඟට විධායක අගමැති විදියට පාර්ලිමේන්තුව පාලනය කරන්න ජනාධිපතිවරයා පාලනය කරන්න තමයි ඒගොල්ලෝ තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. ඒකට තමයි තමන්ට බැරි වුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පිටින් අස්සේ ගෙනල්ලා ඒ ක්‍රියාදාම ඉස්සරහට අරගෙන ගියේ. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න උනේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබිච්ච ක්‍රියාදාමය තුල. නැත්තම් බලන්න මන්ත්‍රීතුමනි, මේ අග්‍රාමාත්‍රය ඉවත් කිරීම සහ පත් කිරීම පිළිබඳ තියෙන කාරණා 46 ඊළඟට 46-2 සුවකී අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක්මකින් හෝ සුවකී දුරෙන් ඉල්ලා අසුවත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවොත් මිස කිසිම විදියකට අගමැතිවරයා වස් කරන්න බෑ. මේක ගෙනාවේ ඒ ක්‍රියාදාමය තුල. එතකොට තමයි මේ ආණ්ඩුවට විරුද්ධව ආපු ක්‍රියාදාමය අපි බැලුවේ. අවසාන වශයෙන් පිස්සු හැදුනත් අග්‍රාමාත්‍යවරයෙක් ඉවත් කරන්න බැරි තැනකට දැන් පත් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුක ව්‍යවස්ථාව යට, 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනයට. එතකොට මම කියන්න කැමතියි අද මේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එතුමා බොහොම පැහැදිලිව කියනවා මෙන්න මේ කාරණේ. මේක කියෝලා බලන්න අපේ විජේපාල හෙට්ටිආරච්චි මහත්තයෝ. ජාතික ආණ්ඩුව සැඳුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටිකෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක්‍රියාත්මක විය යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි වජ්ජීන් මෙන් සමගිය සහ සාකච්ඡාව පෙරදරිව නම් වජ්ජීන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අපද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතිවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක්‍රියාත්මක වූයේ එකී ධර්මතා පදනම් කොටගෙන ඒ රටේද සමස්ත ජනතාවගේ ජයග්‍රහණයට හේතු වන බව මා තරයේ විශ්වාස කරමි. තවදුරටත් ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව කරන්න එකතු වෙච්ච පක්ෂ දෙක කරුණාකරලා නයි මුකුටි වගේ මරා ගන්න තු මේ වැඩේ කරන්න කියලා. දැන් මේ කිරුණාද පෞගිය කාලේ, පෞගිය අවුරුදු 3. අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය, එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය මේ ක්‍රියාදාමය ඉස්සරහට යනකොට අපි දන්නවා බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමාගේ ප්‍රතිපත්ති ලිබරල්වාදී ජාතිකවාදය, බෞද්ධවාදී, ඒ වගේම ජනප්‍රියවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික කාරණා බවට පත් වෙලා තිබුණේ. අපි ඒ ක්‍රියාදාමය තමයි ඉස්සරහට ගෙනිච්චේ. අපි මේ රටේ ජාතික සම්පත් විකුණනවට විරුද්ධයි. අපි මේ ජාතික සම්පත් ආරක්ෂා කරගෙන වැඩ කරන්න ඕන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය විවිධ කාලවල විවිධ අදහස් මත විවිධ විදියට වෙනස් වුණා. දැන් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලේ කෘෂිකර්මය මුල් කරගත් ආර්ථික ක්‍රමයක් තිබුණේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ රජය විසින් නායකත්ව දුන්න ආර්ථික ක්‍රමවේදයක් රොනිද මෙල් මැතිතුමාලත් එක්ක ඇති කරලා නවීකරණය පිළිබඳ අදහස් ඒක තුළ ගැබ්බුණා. ඊළඟ ආර් ප්‍රේමදාස මැතිතුමා යටතේ සමානාත්මතාවය මත පදනම් වූ ආර්ථික වර්ධනයක් කරාගෙන ගිය වැඩපිළිවෙලක් තමයි එතුමා අරගෙන ගියේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැතිතුමා බොහොම පැහැදිලිව එතුමා ඡන්දට කලින් මමත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන කාලේ අපි ගෙනාවේ අපි පටන් ගත්තේ සමාජ වෙළඳපළ ආර්ථිකය, සෝෂල් මාකට් ඉකොනොමි කියන එක. ඒක තමයි අපේ පරමාර්ථය විදිහට පත් වෙලා තිබුණා. අපි මේ කතා කරව දිගින් දිගට නිරෝෂන් පෙරමැත්තවට මතක ඇති. හැබැයි එතුමා අද ඇවිල්ලා මොකද්ද කරන්නේ? අද පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? නව ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමයක්, ඒ වගේම ජාතික සම්පත් නැවත පෞද්ගලීකරණ ක්‍රියාදාමය, ඊළඟට තොරතුරු වෙනස් කළා මේ රටේ විවිධ ක්‍රියාමාර්ග ගන්න එක, නිදහස් වෙළඳ ආර්ථිකය පිළිබඳව සිද්ධාන්ත තමයි අද ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයේ බඩපත් වෙලා තියෙන්නේ. එතකොට මම කියන්න කැමති මේක තමයි මේ විජේපාල හෙට්ටිආරච්චි මහත්තයර තේරුම් නැතුණාට මොලේ අමාරුව තිබුණාට ඒක මත අපිට විශාල ගැටීම් සංඛ්‍යාවක් ආවා මේ කැබිනට් මණ්ඩලය ඇතුලේ. අපි මේ කැබිනට් මණ්ඩලය ඇතුලේ කතා කරනකොට අපි දිගින් දිගටම මේ ක්‍රියාදාමයට විරුද්ධව සමහර කාරණා පිළිබඳ කතා කරා. මේ රටේ අපේ රාජ්‍ය බැංකු ටික රාජ්‍ය බැංකුවල තිබුණ රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුවල තමයි සාමාන්‍යයෙන් ගිණුම්ගත කරන්නේ. ඇති වුණා විශාල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි රාජ්‍ය බැංකුවල සියලුම දෙනා වර්ජනයකට ගියා. මොකද පහුවෙන්ද ගෙනාපු වැඩපිළිවෙල? මොකද ගෙනාපු වැඩපිළිවෙල? ඒ ගෙනාවේ මේ රාජ්‍ය බැංකුවල නිලධාරීන් නැත්තම් රාජ්‍ය සේවකයෝ නැත්නම් බැංකුවල නිලධාරීන් ගිහිල්ලා බැංකු සේවකයෝ තමන්ගේ අයිතිවාසිකම් වලට පාරට වැස්සම පහුවද උදේ ගෙනවා කැබිනට් පත්‍රිකාවක්. මොකද ඒ පත්‍රිකාවේ තියෙන්නේ? ඒ පත්‍රිකාවේ තියෙන්නේ රාජ්‍ය අංශයේ තියෙන සියලුම බැංකුවල, රාජ්‍ය බැංකුවල තියෙන පෞද්ගලික බැංකුවලට හරවන්න ඕනේ මේ තියෙන ගිණුම් ටික. මේ රටේ මේ රාජ්‍ය බැංකු ටික ආරක්ෂා කරන අරංගිය මුළු ඉතිහාසෙම විනාශ කරපු වැඩපිළිවෙලට ගියා. අධිකාරු ජනාධිපතිතුමා හිටියේ නැත්තම් එදා අපි කතා කරුවේ නැත්තම් මේ කැබිනට් මණ්ඩලේ මේරටේ රාජ්‍ය ආයතනවල තිබිච්ච සියලුම ගනුදෙනු ටික රාජ්‍ය බැංකුවල තිබිච්ච එක අරගෙන ගිහිල්ලා හදන්න හැදුවේ පෞද්ගලික බැංකුවලට. රාජ්‍ය බැංකු කඩාවැටෙන වැඩපිල්ලක්. මේක තමයි මේගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඒකයි මම කිව්වේ. මේවා මත අපිට දේශපාලන වශයෙන් ආර්ථිකමය වශයෙන් අපිට පක්ෂයක් විදිහට අපිට ප්‍රශ්න ගන්නාවක් තිබුණා. ඒ නිසා මම කියන්න කැමතියි මේ ආණ්ඩු දෙක හදනකොට මේ පක්ෂ දෙක එකට එකතුලා මේ ආණ්ඩු හදනකොට අපි ජනාධිපතිතුමා බොහොම මැදිස්සෝ වැඩ කටයුතු ටික කරගෙන යනකොට මොකද කරේ මේගොල්ලන්ට ඕනා වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා ඒකෙන් ගත්ත මහා සන්තෝෂය සන්තුෂ්ටිය මත ඒගොල්ල කල්පනා කරා ඊළඟ මහමැති වරණවලදී ඊළඟ පළාත් පාලන මැතිවරණවලදී දෙගොල්ල දෙකට බෙදෙනවා බෙදුනම අපිට දිනන්න පුළුවන් කියන වාතාවරණය තමයි ඒගොල්ල කල්පනා කරේ. ඒක තමයි මේ ක්‍රියාදාමය. ඒක අපි කියන්නේ මේ එකතු වීම පාවිච්චි කරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය කරන කටයුතු කරන්න. ඒක සිද්ධ වුණා එක පැත්තකින්. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකක්ද වුනේ? පළාත් පාලන මැතිවරණේ සමහර මන්ත්‍රීවරු ගිහිල්ලා පළාත් සභා මන්ත්‍රීවරු ගිහිල්ලා ඉල්ලා අස්වැලා අර සේනක ළමයන්ට අපේ මොරටුවේ පළාත් සභා මන්ත්‍රීතුමා ඉල්ලා අස්වැලා මොරටුව නගර සභාවට ඉල්ලුවා. මොකද හිතුවා දෙගොල්ල දෙකට බෙදුනාම අපිට දිනන්න පුළුවන් කියලා. මොකද වුනේ? අවසාන වශයෙන් ජයග්‍රහණය කෙරුවේ පොදු ජන පෙරමුණ. මොකද වුනේ අපිට? තමුන්නාන්සලාගේ වැඩපිළිවෙල තුළම මේ එකමුතුකම මේ පක්ෂ දෙකේ එකමුතු කරමු විනාශ කරන්න තමයි මේ කටයුතු ටික කරේ. ඒකම මම කිව්වේ. ඒ ගැන අවබෝධයක් ඇතුවයි අපි වැඩ කරේ. එකක් ගැන අවබෝධයක් නැතුව නෙවෙයි අපි මේ දේශපාලනේ මේක ඇතුලේ කරන්නේ. ඊළඟ මම කියන්නම් තමුන්නාන්සලාට අනික් කාරණේ. දැන් අනිත් කාරණේ තමයි විශේෂයෙන් බලන්න අද ලෝකේ මොකද වෙන්නේ? පසුගිය පළාත් පාලන මැතිවරණේ අපේ ඡන්ද ප්‍රතිඵලය මොකද වුනේ? ඊළඟට දැන් අද මම දැක්කා මේ ඡන්ද ව්‍යාපාරේ කාලේ රයින් ලික්කමසික මැතිතුමා කියලා කියනවා යුරෝපීය මොඩලේ ලංකාව ස්ථාපිත කරන්න කටයුතු කරනවා කියලා. අද යුරෝපීය මොඩලේ ලෝකේ කඩාගෙන වැටෙන එකක්. යුරෝපීය මොඩලේ පරාදයිද? අද දමනාස දන්නා චෙක් ජනරාජයට මොකද වුනේ? චීනයට රුසියාවට පක්ෂපාති චෙක් ජනාධිපතිවරයෙක් පත් වුනේ. ඊළඟට ග්‍රීසියේ අද ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තියෙන්නේ මේ යුරෝපීය මොඩලය මේ රටවල් වල ගෙනල්ලා. අද බලන්න මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මහතිර මොහමඩ් මැතිතුමා මේ රටට පත් වෙලා මේ අගමැතිකමට පත් වුනේ මොකද්ද? මේ ආසියානු ක්‍රියාදාමයේ තමන්ගේ රට ඇතුලේ ජාතිකවාදය, ඒ වගේම තමන්ගේ රට ඇතුලේ තියෙන ආර්ථික ක්‍රමෝපායන් ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල තුල තමයි ඒගොල්ලෝ ජයග්‍රහණය කෙරුවේ. අන්නේ ජයග්‍රහණ තමයි අද මුළු ලෝකෙම ජයග්‍රහණ විදියට මේ තියෙන මැතිවරණ ප්‍රතිඵලවල ප්‍රතිඵලයේ විදියට තියෙන. හැබැයි ඒක ඒ විදියට දැකදක ඇස් දෙකෙන් දැකදක මේ රට යුරෝපියානු මොඩලයකට අරන් යන වැඩපිළිවෙල තමයි රයින් ලික්කමසික මැතිතුමාගේ වැඩපිළිවෙල බවට පත් වෙලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි. අද මම කියන්න කැමතියි මේ ආර්ථික ක්‍රමවේදය තුල අද ඉන්දියානු තෙල් ටැංකි ටික වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා බාර දෙන්න ඉන්දියාවට. ඒ විතරක් නෙමෙයි අද ගිය සතේ මේ සුවන්දර මැතිතුමා ගිහිල්ලා කතා කරපු කතාවල අපි ගියනලා කතා කරලා ඒවා පරීක්ෂා කරලා බලපුවාම ඔවුන් පැහැදිලිව කියන්නේ මේ තමිල්නාඩු මොඩලේ සංවර්ධන ක්‍රියාදාමයක් එකට එකතු කරගෙන ක්‍රියාදාමයක් ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා. ඒ නිසා මේ රට අද කල්පනා කරන්නේ මේ ආර්ථික ක්‍රමවේදය තුල මතක තියාගන්න ඊළඟට කොහොමද මත්තල විකුණන්නේ? ඊළඟට කොහොමද කොළඹ නැගෙනහිර ජැටිය කොහොමද විකුණන්නේ? ඊළඟට කොහොමද ඉන්දියානු තෙල් අධිකාරිය අධිකරලා එතන ඉන්දියානු අර තෙල් ටැංකි ටික විකුණන්නේ? මේවා මත තමයි මේ ආර්ථික ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ. මේවට අත උස්සන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට බැරි නිසා තමයි අපි එළියට වැස්සේ නැතුව වෙන ප්‍රශ්නයක් ඉඳ නෙවෙයි. ජනතාවගේ අවධානය ජනතාවගේ ගෞරවය අපිට අවශ්‍යලා තියෙනවා. ඒක අපිට තවදුරටත් ඕනනම් ඉඳ තිබුණා කිසි ගැටලුවක් නැහැ. අපේ මේ මිට කලින් කතා කරපු අපේ විජේපාල හෙට්ටිආරච්චි මහත්තයෝ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තේරුම් ගැනීමේ නොහැකියාව පිළිබඳව අපි කනගාටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදය සහ එක්සත් ජාතික පක්ෂ මතවාදය අතර ඇති වෙච්ච අර මෙතුමා කිව්වා වගේ වජ්ජින්ගේ පාලනයේ තිබිච්ච ක්‍රමවේදය. දැන් ලිච්චවින්ගේ පාලනය ගැන රයින් ලික්කමසික මැතිතුමා මහා කතා කියන කෙනෙක්. මම එතුමාටම චෝදනා කරනවා නෙමෙයි. නමුත් මේ එක්සත් ජාතික පක්ෂයේ පසුබැල සමහර මන්ත්‍රීවරු පාවිච්චි කරුවේ ඒක එහෙම් පිටින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක එක්කෙනාගේ අර වැඩපිළිවෙල තුළ හිරවිලා ඉන්න අය විදිහට නැත්තම් ඒ අයගේ ආණ්ඩුවේ ඉන්න කොටස්කාරු විදිහට අපි නිකන් අතුශාකාවක් විදිහට තමයි ඒගොල්ලෝ කල්පනා කරේ. ඒක තමයි මේ ප්‍රශ්නේ. ඒ නිසා අපිට තවදුරටත් ඒ විදිහට කතා කරන්න බෑ. දැන් ඉදාක ඒ කාලේ කිව්වා පින් ඇමතිවරු කියලා කිව්වා. දැන් ඒ අහලා බලන්න ඕනේ ආපහු දැන් ඒ කතාව පුළුවන් නම් කියන්න. පින් ඇමතිවරු දැනුත් ඉන්නව එහෙනම්. ඒ ආණ්ඩු ඇතුලේ අපි ඒකත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ නිසා අවුස්ස ගන්න හදන්න එපා. කරුණාකරලා තමන්ගේ කතාව කරගෙන ආවනම් මේ මෛත්‍රීපාල සිසේන මැතිතුමාගේ ආණ්ඩුක මේ කතාව පිළිබඳව ඒක අපිට කතා කරගෙන යන්න පුළුවන්. දැන් ඒ විතරක් නෙමෙයි දැන් ඊළඟට ගෙනාවා දැන් මේ ඊළඟට යනවා දිගින් දිගටම මහ බැංකුවේ එක තියෙන තත්ත්වයක් එක්ක ඊළඟට දැන් ගිය සතියේ රයින් ලික්කවිසික මැතිතුමා කිව්වා මේ රටේ සමෘද්ධි බැංකු ටික ඒකේ තියෙන මුදල් ටික නැත්නම් එහි පාලනය සම්පූර්ණයෙන් මහ බැංකුවට ගන්නවා කියලා. දැන් මේ රටේ මහ බැංකුවට දවස් 50න් මහ බැංකුව භූමියට සමතලා කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මහ බැංකුව එතුමාගේ රටම තියෙන එක දැන් කියනවා ඊළඟට අර සමෘද්ධි බැංකු ටිකත් ගන්නවා කියලා. මම කියන්න කැමති මතක තියාගන්න මේ රටේ ලක්ෂ 15ක මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සු එකතු කරලා තියෙන මුදල් ටික තමයි බිලියන 144ක් 140ක් කෝටි 14000ක මුදලක් අද ආණ්ඩුවට සල්ලි නැතුව තියෙන්නේ. අද ගිය මාසේ මිලියන 5000ක් බැංකුවලින් අරගෙන තමයි මිනිස්සුන්ගේ පඩිය ගෙව්වේ. ඒ නිසා අද එතෙන්ට මේ ආර්ථික ක්‍රමේ පත් වෙලා තියෙන්නේ. පිළිගන්න මේ ආර්ථික ක්‍රමය තවදුරටත් යන්න බෑ. ඒක පැහැදිලිව අද ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. ඒ නිසා අද මේ ආර්ථික ක්‍රමයට තවත් ක්‍රමවේදයක් හදන්න වෙලා තියෙන තත්ත්වයක් තිබෙන්නේ. ඊළඟට මම කියන්න කැමති දැන් අද එදා රවි කරුණානායක මැතිතුම අපේ හිතවත් මිත්‍රේ. නමුත් එතුමා පළවෙනි අවුරුදු දෙක පටන් අරගෙන මේ ආර්ථික විනාශයෙන් විනාශයට ගෙනිච්චා. දැන් එතුමා කියනවා දින 100න් ආපහු හදන්න පුළුවන්ලු ඒක. මට නම් තේරෙන්නේ නැහැ කොහොමද ඒක හදන්නේ කියලා. දින 100න් හදන්න පුළුවන් ආර්ථිකයක් ආපහු ඉතුරු වෙලා නැහැ දැන්. මොකද එතුමා ගෙනාවු විශාල ප්‍රශ්න ගණනාවක් මේක ඇතුළේ තියෙනවා.
පළවෙනි අයවැය අවසන්යි.
තව එක විනාඩියක් දෙන්න. පළවෙනි අයවැය ඉඳලා ගෙනාවු කාරණා පිළිබඳව තියෙන තත්ත්වය. දැන් බලන්න. අදා මම ගිය සතියේ පාර්ලිමේන්තුවේ කිව්වා. රත්තරන් අපේ ආනයන බිලෙන් ඩොලර් මිලියන 849ක් තියෙන්නේ රත්තරන් ආනයනය කරපුවා. දැන් ඒ රත්තරන් වලින් ලංකාවේ කර්මාන්ත හදලා තියෙනවද? මට කියන්න කවුරු? කරු කරුණා කළා. එක කර්මාන්තශාලාවක් පටන් අරන්නේ කරු මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි. ඒ රත්තරන් සියල්ල ඩොලර් මිලියන ගන්නක් කිලෝ 14000ක් මේ අවුරුද්ද ඇතුළත ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒ සියල්ල ඉන්දියාවට අපව කියලා දිනවා. දැන් මම දැක්ක අද උත්තේ කවුරු හරි කතා කරලා කියනවා රත්තරන් මිල වැඩි වෙලා. රත්තරන් ගෙනාවු ප්‍රමාණය ඒ රත්තරන් සම්පූර්ණ ස්මග්ලින් නැත්නම් ඒවා සම්පූර්ණයෙන් හොර ජාවාරම් වලට තමයි 100%ක් රත්තරන් ලංකාවට ගේන එකේදී ටැක්ස් එක අඩු කරුවේ. මම දන්නේ නැහැ ඒක කවුරු කරුවද කියලා. නමුත් රවි කරුණාක මැතිතුමා දා කියලා දුන්නා මම කාලේ මම 100%ක් අඩු කරලා තිබුණා. දැන් ආයි 115ක් ගාලා හරි ප්‍රශ්නයක් දැන්. මේ හොරගම් ටික මේක ඇතුළෙම ඉන්න සමහර නීති වලින් ගෙනල්ලා තමයි මේ ක්‍රියාත්මක කරේ. ඒ නිසා මම කියන්න කැමති තව මට වෙලාවක් තිබුණා නම් තව කතා කරනවා. මම ඒකයි කිව්වේ සමහර ක්‍රියාදාමයන්. අපි මම මේකට දිගින් දිගටම විරුද්ධ වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධනේ කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙන හේතුවක් ඉඳ නෙවෙයි. මම කිව්වා ඩොලර් මිලියන 900ක් යනවා මේකට. අපිට ඩොලර් මිලියන 900ක් කියන්නේ 2000 ස්විස්වත් අපිට මේ මධ්‍යම අධිවේගී මාර්ගේ බලන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවක් විදිහට ගිහිල්ලා ඒකට වැඩපිළිවෙල සකස් කරපුවම අහිංසක ගවයේ ගම්මානවල ඉන්න අපේ මන්ත්‍රීවරුන්ට ගම ඇතුලේ වැඩ කරන්න මේ ඩොලර් මිලියන 900 දෙන්න තිබුණා. ඒක දුන්නේ නැහැ. ඒක දෙන්නේ නැතුව මහා දවන්ත ව්‍යාපෘති කොමිස් කුට්ටි වලට අලුතෙන් වැඩපිළිවෙල පටන් ගත්ත නිසා තමයි මේ කරදරය මේ විනාශය සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි සඩන් කෙරුවේ අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මත පක්ෂයේ තීන්දු මත අපිට මේ ආණ්ඩුවත් එක්කට එකතුලා ඉන්නවනම් මේ පක්ෂ දෙක එකට යනවනම් ගෞරවණීය විදියට මේ පක්ෂ දෙක එකට සලකන්න ඕනේ. නැතුව අපි ඉස්සරහින් තනකොළ කවන්නයි පිටිපස්සෙන් කට්ටියක් දොවන්නයි මේ දෙක කරන්න බෑ. ඒ නිසා මම බොහොම පැහැදිලිව තමුන්නාන්සර් කියන්න කැමති අපි ඒ ක්‍රියාදාමයේ ගත්ත යන්නේ ක්‍රියාදාමයේ තුල. ඒ නිසා විශ්වාස භංගයට පක්ෂව අපි ඡන්දේ ලබා දුන්නා. ඒ ඡන්දේ ලබා දුන්න එක ගැන මම අදත් සන්තෝෂ වෙනවා. මගේ හෘද සාක්ෂිර එකඟව ඒ ක්‍රියාදාමයේ ගත්ත ගැන මම සන්තෝෂ වෙනවා. අපේ මන්ත්‍රීවරු 23 දෙනෙක් අද තවමත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා. අපි ඊටාම සුහදව යාත් එක්ක කටයුතු කරන්නේ. විජේපාල හෙට්ටිආරච්චි මහත්තයාට තේරුම් නැතුණාට අපි වන්දන්න හම්බෙන්නේ නැහැ. වෙලාවට අපි අවශ්‍ය කරන කටයුතු කරයි. ඒ අය අවශ්‍ය කරන කටයුතු කරයි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බෑ. මතක තියාගන්න. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බෑ. එතෙන්ට දැන් හිර වෙලා ඉවරයි. ඊළඟ දින පළාත් සභා මැතිවරණවලදී ඊළඟ ජනාධිපතිවරණයේදී අද එක්සත් ජාතික පක්ෂය ඇතුලේ පිපිරීම් ඒක ඇතුලේ මන්ත්‍රීවරු පසුවැල්ල මන්ත්‍රීවරු 20 දෙනෙක් කොට වැඩි ප්‍රසක් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා යන එක රැස්වීමකට යන්නේ නැහැ. අද එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාද ඉවරයි. අපි එතනින් එළියට ආවේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ එක්සත් ජාතික පක්ෂය හදන්න බැරි හින්දා අපි මේ මන්ත්‍රීකම දාලා එළියට ආවේ. බය නැතුව මොකද තව දුරටත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න වැඩපිළිලක් නැහැ. අද ඒකේ නායකයෝ එක්කෙනෙකුටත් ඉස්සරහට එන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ කැමති අභ්‍යන්තර පක්ෂය අභ්‍යන්තර අර්බුදයේ බේර ගන්න බැරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදලා මේ අර්බුදයේ විසඳන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අධිකරු ජනාධිපතිතුමාව පාවිච්චි කරලා එතුමාව අද දෙකේ කොළේට දාලා මේ සමහර මන්ත්‍රීවරු කතා කරන්නේ තමන්ව අද එක්සත් ජාතික පක්ෂයේ බලයේ ඉන්නවා නම් ඒ බලයේ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මිසක් හින්දා මිසක එතුමා හින්දා එක්සත් ජාතික පක්ෂයේ බලයේ ඉන්නේ නැහැ මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂ නිසා එතුමා බලයේ ඉන්නව නෙවෙයි. ඒ නිසා මම විශේෂයෙන් මේ කියමින් මතක් කරන්න කැමති මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ එතුමා උත්සාහ කරලා තියෙනවා එතුමා ක්‍රියාමාර්ග ගත්ත ගණ්ණාවක් හොඳ වැඩ ගණ්ණාවක් මේක ඇතුළේ තියෙනවා. අනාගතයේ එතුමා තව ක්‍රියාමාර්ග ගණ්ණාවක් ගන්න තියෙනවා. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය අද බටහිරට අවශ්‍ය කරන විදියට බටහිර ගැති පිරිස්වලට උමනා කරලා තියෙන විදියට රට අරාජික කිරීමේ ක්‍රියාවලියක් තුළ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරලා රට බෙදීමේ ක්‍රියාවලියට අලුත් වැඩපිළිවෙලක් සකස් කරන ක්‍රියාදාමය තමයි යන්නේ. මම ඒ නිසා ගෞරවයෙන් ඉල්ලනවා මේ ක්‍රියාමාර්ග ගැන හොඳට අවබෝධ කරගෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ක්‍රියා කරයි කියලා ඔබතුමාලා ගෙනියන ක්‍රියාදාමයට අපිට දෙන්න පුළුවන් හයියක් ශක්තියක් තියෙනවා දෙනවා. හැබැයි මතක තියාගන්න අපිට රටක් විදියට තවදුරටත් මේ රට අනාථභාවයට පත් කරන වැඩපිළිවෙලට අපිට අත උස්සන්න බැහැ කියන කාරණාවත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
ස්තුතියි ගරු චන්දිම ගමගේ මන්තුමා.
විශ්වසීම ලාසනන මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා මේ මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුව මත කරපු කතාව සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලුවා. හැබැයි විවාද ඉල්ලපු කවුරුත් අද මේ ස්ථානයේ නැහැ. හැබැයි පෞගිය දිනක ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියපු මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ උදවියමත් රැඳී සිටීම ගැන අපි සතුටු වෙනවා. පෞගිය අපිට මීට පෙර කතා කරපු ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කිව්වා මේ රටේ ආර්ථික මිදවැටලා කියලා. ඒ වගේම මතක තියාගන්නට ඕනේ මේ රටේ අවාර්ෂික අයවැය දළ වශයෙන් බිලියන 3400 අතර ප්‍රමාණයක් තියෙන්නේ. 2015 අපි මේක බාරගත්තට පස්සේ බිලියන 808ක් ණය ගවල දෙන ඊට කලින් ගත ණය. 2016 බිලියන 741යි, 2017 895යි, 2018 1150යි, 2019 1108ක් ගවන බිලියන. මේ සාමාන්‍යයෙන් අයවැය ප්‍රමාණයෙන් තුනෙන් එකක්. තුනේකටත් වැඩි. එහෙම තමයි පෞගිය කාලේ ණය අරගෙන තිබුණේ. එහෙම වැඩි ආර්ථිකයක් එක තමයි මේ රටේ බාරගත්තේ. ඒ වගේම මේ රටේ කර්මාන්ත බිඳුවැටලා තියෙනවා කිව්වා. ආර්ථික ශක්ති නැතිලා තියෙනවා කිව්වා. මම මතක් කරන්නට ඕනේ 2017 අයවැයට පෙර අපි වරාය අධිකාරියේ ආදායම 2016 මිලියන 1100 තිබිච්චේ 2013 13200ක් කර මිලියන 12000 කින් වැඩි වෙලා තියෙනවා. එහෙම තත්ත්වය තුළ තමයි මේ කතන්දර හදන්නේ ආර්ථික වැඩනවා කියලා. ඒ වගේම අපනයන ආදායම බිලියන 15.1ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේක ඉතිහාසය තුළ වැඩිම අපනයන ආදායම. කර්මාන්තශාල වැටිලාද කියනවා. කර්මාන්තශාල වහලා කියනවා. කර්මාන්තශාල ආරම්භ වෙන්නේ නැහැ කියනවා. හැබැයි එමුනම් අපනයන ආදායම ඉලගේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔය බේකල් දැතබවට කටදීපු පළියට කෑ ගැහුවට සංඛ්‍යා ලේකනලින් අරන් බැලුවම එහෙම තත්ත්වයක් නැහැ කියන එක විශේෂ මතක් කරන්න. ඊළඟට මේ රටේ යාපාලන ආණ්ඩුව ආවට පස්සේ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති අතරින් ලංගම් පාසල හොඳම පාසල, ඒ වගේම සුරක්ෂා රක්ෂණ ආවරණය දරුවන් 145කට. අපි මේ රට බාර ගන්නකොට පාසල් වල පානීය ජල විතරක් නෙමෙයි දරුවන් මුත්සා කරන වැසිකිලි තිබුණා. එහෙම 10%කට බොන්න පානීය ජලය තිබුණා. ඒ වගේ ආර්ථිකයක එක තමයි ඒ සංවර්ධනයක් කිය තමයි රට බාරගත්. හැබැයි හතරවති බලි අධිවේග මාර්ග වරායවල මම ගැන මම කියන්න යන්නේ. ඒ වගේ ගුවන්තොටුපළ ගැන මම කියන්න යන්නේ. මේ වෙනකොට වීවැලෙන පාරවල් ගැන කතා කරන්න යන්නේ. හැබැයි එහෙම තමයි සංවර්ධනය කළා තිබුණේ. හැබැයි අත්‍යවශ්‍ය දේවල් වලට අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. උතුරු මත පළාතේ ගත්තම වගඩ රෝගය ඊවා කියලා තිබුණේ. වගඩ රෝගය ඊවා කියලා තිබුණා. පානීය ජලය තිබුණේ නැහැ. ඒ සඳහා මේ වෙනකොට විශේෂ වැඩපිළිවෙළ හරහා මේ වෙනකොට පානීය ජලය ලබා දෙන කටයුතු කළා තියෙනවා. ඒ වගේම ඊයේ එක්තරා මන්ත්‍රීව හිටපු නිවාස ඇමතිවරයෙක් වර්තමාන ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරා ගම්මුද භූමියක් ගැන. අවුරුදු 5කට වැඩි කාලයක් නිවාස අමාත්‍යංශ භාරව ඉඳලා ගම්මානදාය කතා ගන්න බැරි වුණා. මේ වෙනකොට ගම්මාන 800ක් අපි හදලා තියෙනවා. නිවාස 10,500ක් වෙනකොට හදලා තියෙනවා. ඒ වගේ සංවර්ධනය කරපු රටක් තුල ඉඳගෙන තමයි මේ වගේ අපවාද නගන්නේ. ඒ වගේම පෞගේ කාලේ අපි මේක වාර ගන්න ඕනේ යාපල ආණ්ඩුවෙන් ලොකු ප්‍රශ්නත් විදුලි බලය ගැන. සූර්ය බල සංග්‍රාමය අරා මෙගාවට 150ක් ලබා දීලා තියෙනවා ප්‍රධාන පද්ධතියට. පෞගේ කාලේ මේවා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සූර්ය බලය කියන එක මෙරට අරන් වෙලා තිබුණේ. ඒ වගේ බයෝමාස් මෙරට අරන්. ඒ වගේම සිලම් බලාගාර අරන්. මොකද මාෆියාව ක්‍රියාත්මක වුණා විදුලි බල මණ්ඩලය සහ ඒ ආයතන තුළ. ඒ උදවිය තමයි තීරණය කරන්නේ කොච්චර මිලදීම් ගැනීම් කරනවාද කියලා පෞද්ගලික අංශය. එහෙම තමයි මේ රටේ විදුලි බලය වගේ කාලය සැපෙන්නේ. ඒ වගේම දුගී පවුල් 2,75,000කට යහපාලන ආණ්ඩුවට පස්සේ විදුලි දීලා තියෙනවා. ඒ වගේම ඊයේ පෙරේද ඊයේ ගිනාපු අධිකරණ සංවිධාන සංශෝධන පනත. මේක තමයි නාඩ උඳුගල වගේ මේක. නාඩ උඳුගල වගේ මේක. බොහොම අර මේකට විරුද්ධ දිගින් දිගටම කතා කරන. මොකද හොරගම් කරපු කට්ටිය පෞගේ කාලේ ඇතුළට යන්නේ. හොරගම් කරපු කට්ටිය ඒ කාලේ වගේ කට්ටිය ඉතරන්නේ මේ අපි කියන ඉදිරියට යන කට්ටියට. ඉදිරියට හොරගම් කරන ඒගොල්ලන්ට යන්නේ. ඒ නිසා අපි අධිකරණ රට ගන්න නැතුව බොහොම ස්වාධීනව තමයි මේ කටයුතු සංවිධානය කළ තියෙන්නේ. දිගින් දිගටම කතා කරනකොට ඒකාබද්ධ මන්ත්‍රී කතා කරා මැලේසියාවේ මාතෘ මොහොමඩ් මැතිතුමා ගැන. මතක් කරලා දෙන්නට ඕන මාතෘ මොහොමඩ් මැතිතුමා වයස 92 වෙනත් බලය රැඳිලා ඉන්නේ සංවර්ධනය කළ හොරගම් කළා නෙමෙයි. පෞගේ කාලේ සංවර්ධනය කියලා කරේ වැඩිපුරම හොරගම්. ව්‍යාපෘති ආදී 120 ව්‍යාපෘති. ව්‍යාපෘතිය එන්නේ ඉස්සෙල්ලා තමන්ගේ කොමිස් එකේ ගාන හදන. එදා මේවා පැමිණිලි කරන්න දැනක් තිබුණේ නැහැ. මේවට අධිකරණ ක්‍රියාමාර්ගය ගන්නයි කියලා තිබුණේ නැහැ. නඩු වලට අවසාන තීන්දුව දුන්නේ අධිකරණ නෙමෙයි වෙනත් දේශපාලන බලපෑම මත නඩු වල තීන්දුව දුන්නේ. ඒ කියන්නේ අදේ තත්ත්වේ නැහැ. අද ඉහළම තනතුරු ඉඳන් පහළම සාමාන්‍ය ජනයා දක්වා අද උසාවි ගිහිල්ලා සාධාරණත්වයේ ඉෂ්ට කරගන්න අවශ්‍ය කටයුතු කරලා තිනවා. ඒක ඉතින් මහතිරු මොහොමඩ් වෙන්න ඔය රාජපක්ෂ ප්‍රජමේ උදේවේ කාටවත් හැකියාව නැහැ කියන එක මම විශේෂ මතක් කරන්න ඕනේ. ඒ වගේම බලාගෙන ගැන කතා කරා. නොරොච්චාර බලාගෙන ගැන කතා කරා. අධිවේග මාර්ගය ගැන කතා කරා. මේ ඔක්කොම නායකයවලලු තියෙන්නේ. එහෙම නායකයෝ වුණා නම් රාජපක්ෂ මහත්තයා 2015 ගෙදර යන්න ඕනේ. එහෙම නැහැ කියලා ඒ අපි ගත්තට පස්සේම කියවලා තියෙනවා. ඔය කියන්නේ නැහැ. ගෙවන්න පටන් ගත්තේ මේ යහපාලන ආණ්ඩුව බිහුණාට පස්සේ කියන එක මතක් කරලා දෙන්නට. ඒ වගේම ඒ ණය ගෙවගෙන තමයි මේ ඉදිරි කටයුතු ටිකත් මේ යහපාලන ආණ්ඩුවේ කරන්න කියන එක මතක් කරලා දෙන්නට. ඒ වගේම පෞගේ කාලේ කතන්දර ගොඩක් හැදුවා. ඒක යම් මහබැංකු කතන්දරේ කිව්වා. මතක් කරලා දෙන්න ඕනේ මහබැංකුවේ වෙච්ච පාඩුවට වැඩිය මුදලක් අද අපකර වශයෙන් රඳවගෙන තියෙනවා. ඒ මුදල් අද අධිකරණ රඳවගෙන තියෙනවා. සැක්කරුවන් සඳහා නීති ක්‍රියාත්මක වෙනවා. හැබැයි පෞගේ කාලේ එහෙම වුණේ නැහැ. ඒක මතක් කරලා දෙන්න. ඒ නිසා අද මේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාත්මක කිරීම සියසියම සාර්ථක ක්‍රියාත්මක වෙන වගේම යහපාලන ආණ්ඩුව ඇතුළේ ඉන්න අමතිවරුන්ටත් යම් යම් අවස්ථාවල අමතිකම් දාලා යන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ආණ්ඩුව අපි හැදුවේ ඔය කවුරු කවුරුත් කියන විදිහට මැතිවරණය ප්‍රතිපලය එළිදැක්වට පස්සේ නෙමෙයි මැතිවරණ ඉස්සෙල්ලත් දිනසිය ආණ්ඩුව කාලෙත් ඉදිරියට මේ රටේ ගොඩනගන්නේ යාපාලන ආණ්ඩුවක් නැත්නම් සම්මුතිවාදී ආණ්ඩුවක් පක්ෂ දෙක එකතු වෙච්ච ආණ්ඩුවක් කියලා කලින් ප්‍රතිපත්ති ප්‍රකාශන වල සඳහන් කළා තිබුණා. ඒ අනුව තමයි මේ ආණ්ඩුව නිර්මාණය වුණේ. ඒ නිසා කවුරුවත් කියනවා නම් මේ මැතිවරණ ප්‍රතිපලය බලලා රජය තනි පක්ෂණ ආණ්ඩුව පිටවන්න බැරි හින්දා මේක ඇදුව කියලා එක සබ්බට්ට බල වරුවා. ඒ නිසා ගලු මුලසුන මන්ත්‍රීතුමනි අද මේ රටේ සාධාරණ ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා අපේ සමහර මන්ත්‍රීවරු කිව්වා මේ ආණ්ඩුවෙන් එළියට බැස්සේ විවිධ හේතු කිව්වා. අපි කියන්නට ඕනේ සම්මුතියක් විදියට. ඒ වගේම ඒ තමන්ගේ අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය සහ බැඳීම තුළ කවදාවත් රටක ආණ්ඩුවක් ඇතුලේ ඒ වගේ ඇසිරීම් රටාවක් අපි දැකලා නැහැ. රටක ඇතුලේ ආණ්ඩුවක් ඇතුලේ එක පාර්ශ්වයක් ප්‍රසිද්ධිය තව පාර්ශ්වයක් බහිණ ක්‍රමවේදයක් මීටකාලින් සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒවට කිසිම රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ එහෙම සිද්ධ වුණා නම් අපි දන්නවා මොකද වෙන්නේ කියලා. එහෙම වුණේ නැහැ. සමහර අවස්ථාවලදී ඒව කතා කරන්න ආපු කට්ටියට සැලකේ කොහොමද කියලා අපි දන්නවා. ඉතින් මම මේ ස්ථානයේ ඒව ප්‍රකාශ කරන්න කැමති නැහැ. විශේෂයෙන්ම විශ්වාසභංගය ගැන කියවුණා. විශ්වාසභංග ජයග්‍රහණය කළා. ඒ විශ්වාසභංග ජයග්‍රහණය කිරීම තුළම ප්‍රශ්න මතුවලා තියෙනවා. අර ප්‍රාදේශීය සභා මැතිවරණයේ ලබාගත් ජයග්‍රහණය මේ විශ්වාසභංගය ගැනල්ලා ඒ විශ්වාසභංගය තුළින් නැති කරා කියලා. ඒ පළාත් පාලන මැතිවරණයේදී කවුද චන්දෙල්ලුවේ? චන්දෙල්ලුවේ පළාත් පාලන ආයතන 341 අපේක්ෂකයෝ නෙමෙයි රාජපක්ෂ මහත්තයාම චන්දෙල්. අද තමුන්නා සෑම ඔබ දන්නවා අතපය නැති අසනීප වෙලා ඇඳේ ඉන්න මිනිස්සු ප්‍රාදේශීය පළාත් පාලන ආයතන පත් වෙලා තියෙනවා. ඒ අපේක්ෂකවල්ලා නෙමෙයි රාජපක්ෂ මහත්තයා දේවල්ලා චන්දයක් දුන්නා. මොකද එතුමන හානිය කරනවා කියලා. ගෙනව මතේ තමයි මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක රාජපක්ෂ මහත්තයාව හිරේට දානවා කියලා. අන්න ඒ වගේ අනුකම්පාව අරගෙන තමයි පෞගී මැතිවරණේ මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් වුණේ. හැබැයි පැහැදිලි කරලා කියන්නේ මැතිවරණ කොමිසම මහරා ඒ වගේම මැතිවරණ කොමිසම සභාපතිවරයාට
ගර්මන්තුම කාලය අවසන්යි.
තමන්ගේ මැතිවරණ නිසියාකර කරන් පෞගී කාලය වගේ ප්‍රතිපල වෙනස් කරන්න මැතිවරණ අභිවත්ව නැහැ. පෞගී කාලය වගේ නීති විරෝධී කටයුතු මැතිවරණ තුල කරේ නැහැ. ඒ වගේම සිල් රැදි ආදිය කැරම් බෝඩ් ඒ වගේම බඩු බාණ්ඩ බෙදීම අපි කරේ නැහැ. ඒක විපක්ෂයේ ඉඳගෙනත් ඒකට යුද්ධ ගජරාමයට ඒක පෞගේ පළාත් පාලන මැතිවරණය තුළ සිද්ධ වුණා කියලා ප්‍රකාශ කරන්න ඉන්නවා.
ස්තුතියි.